අයිබවන් ආදරණීය දුවේ පුතේ ඔන්න මේ සෝදානම ඔබේ ගුරු ගෙදරින් කෘෂි හා ආහාර තාක්ෂණයේ 10 ශ්‍රේණියේ දුවදරුවන්ට පාඩම ගෙනෙන්නට අද දවසේ ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍යමහා විද්‍යාලයේ භාග්‍යා නිශ්ශංක ගුරු මෑණියන්.
සුබ දවසක් දරුවනි. එහෙනම් අදත් ඕගොල්ලන් සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ කෘෂි හා ආහාර තාක්ෂණයේ කියන පාඩම යටතට. එහෙනම් අද බලමු අපි මොකද්ද සාකච්ඡා කරන්න තෝරගත්ත පාඩම. දරුවනේ අපි තෝරගත්ත අද 11 ශ්‍රේණියේ ඔබගේ නේද 8 පාඩම සත්ව පාලනේ. ඔබගේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේට අනිවාර්යෙන් නේද විශාල ප්‍රශ්න ප්‍රමාණයක් රැගෙන එන පාඩමක් තමයි මේ සත්ව පාලනේ. එහෙනම් අපි බලමු සත්ව පාලනේ යටතේ කොහොමද අපි ක්‍රියාත්මක වෙන්නේ කියලා. සත්ව පාලනය පිළිබඳ ශ්‍රී ලංකාවට තියෙන්නේ ඉතා දීර්ඝ අතීතයක්. ශ්‍රී ලංකාවේ සත්ව පාලනය පැවතුණු බවට සාක්ෂි ගොඩක් තියෙනවා. මිනිසා හා සතුන් අතර මේ සම්බන්ධතාවය ප්‍රාග්ඓතිහාසික යුගයේ දක්වාම විහිදිලා තියෙනවා. දඩයන් යුගයේදී වන සතුන් දඩයන් කරලා නේද විවිධ උපක්‍රම යොදා ගන්නගෙන මේ ආහාර රැගෙන විශ් තියෙනවා. ඉන්දීර යුගයට එනකොට දඩයන් කිරීම වෙනුවට මිනිසුන් මොකද කරේ? මිනිසුන් තමන්ට අවශ්‍ය සතුන් ගෘහාශ්‍රිතව දඩයන් කරමින් නේද ඇති දෙඩි කරමින් තමන්ට අවශ්‍යතාවය සපුරගත්තා. ඊට පස්සේ එළඹුණු යුගයේදී මිනිසුන් මොකද කරේ? සතුන් හීලෑ කරා. තමන්ට ආහාර වශයෙන් ගැනීමට සුදුසු සතුන් හීලෑ කරගෙන ගෘහාශ්‍රිතව මේ සතුන් ඇති දෙඩි කිරීම සිදු කරලා තියෙනවා. දැන් වර්තමානයේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍යංශයේ වින්ම පෞද්ගලික අංශයේ සතුවත් විශේෂීකරණය වූ සත්ව ගොවිපළවල් රාශියක් ලංකාවේ තියෙනවා. ඒතර මේ සත්ව පාලනය කියන එක වර්තමානයේ වන විට සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙලා අද දක්වා අපිට විහිදිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඇති කරන ප්‍රධාන සතුන් කවුරුන්ද? ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් එළ ගවයින්, මී ගවයින්, කුකුලන්, ඌරන්, එළුවන් වගේ සතුන් ඇති කරනවා. ඊට අමතරව සුළු වශයෙන් අපි බැටළු පාලනයක්, හාවුන් සහ තාරාවුන් පාලනයක්ද, කළුකුම් සහ වටු කුරුල්ලන් පාලනයක්ද සිදු කරනවා. කැපිල පේන්න තියෙන්නේ අපිට අර ඉහත සඳහන් කරපු ගව පාලනය, කුකුල් පාලනය, එළු පාලනය සහ ඌරු පාලනය. මේ යටතේ ඔබගේ විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙන්නේ ගව පාලනය සහ කුකුල් පාලනය යන කොටස් පමණයි. ශ්‍රී ලංකාවේ මේ ගවයින් පාලනය කරන්නේ මී ගවයින් සහ එළ ගවයින් පාලනය කරන්නේ ප්‍රධාන අරමුණකට. ඒ තමයි කිරි නිෂ්පාදනය කරන්න. ඔබ දන්නවේවි දැනටමත් ඉල කිරි ආශ්‍රිතව මී කිරි ආශ්‍රිතව අපි නේද ෆ්‍රෙෂ් මිල්ක් කියලා අපි නැවුම් කිරි විදිහට අපිට පානය කරන්න පුළුවන්. ඒ වගේම පිටිකිරි නේ ඉල කිරි ආශ්‍රිතව අපි පිටිකිරි නිෂ්පාදනය කරනවා. චීස්, බටර්, මුදවපු කිරි, අයිස්ක්‍රීම්, යෝගට්, රසකල කිරි වර්ග නේ මේ আদি නිෂ්පාදන රසක් අද කිරි ආශ්‍රිතව වෙළඳපොලේ දක්නට ලැබෙනවා. එතකොට මේ කිරි නිෂ්පාදනයේ අමතරව අපි මේ මී ගවයින් සහ එළ ගවයින් ඇති දෙඩි කරනවා ශ්‍රමී ලබා ගන්න. ඒ කියන්නේ සීසෑම වගේ කොළ මැඩීම වගේ කටයුතු වලටත් ඊට අමතරව අතීතයේදී නම් මේ තවලෙමේ යන්න අපි මේ ශ්‍රමී ලබා ගන්නත් මේ සතුන් අපි ඇති දෙඩි කරා. ලංකාවේ මස් නිෂ්පාදනය සඳහා අපි ගව පාලනයක් සිදු කරන්නේ නැහැ. පැහැදිලිනි නේද? ඊට පස්සේ කුකුලන් පාලනය ප්‍රධාන වශයෙන් රැඳිලා තියෙන්නේ බිත්තර හා මස් ලබා ගැනීම සඳහා. එතකොට මේ කිකිලියන් පාලනය කරලා අපි ප්‍රධාන වශයෙන් බිත්තර ලබා ගැනීම කරනවා. ඊට අමතරව බ්‍රොයිල සතුන් ඇති දෙරි කරලා අපි මස් ලබා ගැනීම කරනවා. එතකොට මේ මස් ආශ්‍රිතව අපි සොසේජස්, මීට් බෝල්ස් නේද මේ වගේ දේවල් නිෂ්පාදනය කරලා වෙළඳපළේ දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි කුකුලන්ගේ විවිධ කොටස් වලට අපි කියන පාර්ට්ස් කියලානේ මේවට අද වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් දක්නට ලැබෙනවා. එළු පාලනේ ගත්තොත් ප්‍රධාන වශයෙන් අපි එළු මස් ලබා ගන්න, එළු කිරි සහ සම් ලබා ගැනීමේ අරමුණින් ඇති දෙඩි කරනවා. ඒතර ලංකාවේ ගත්තොත් එහෙම මේ එළු මස් සඳහා ඉහළ මිලක් පවතිනවා. ඒ වගේම තමයි එළු කිරි ඉතා විශේෂයි. හේතුව තමයි මේ එළු කිරිවල මේද ගෝලිකා ඉතා කුඩයි. ඒක නිසා මේව පහසුවෙන් ජීර්ණය කරගන්න පුළුවන්. ඉතින් කුඩා දරුවන්ට මව් කිරිවලට ආදේශකයක් ලෙස මේ එළු කිරි භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම නේද සෙම නැසීම පිළිබඳව ඖෂධීය ගුණයකුත් මේ එළු කිරි සතුව තියෙන බවට පිළිගැනීමක් තියෙනවා. ඒක නිසා වර්තමානයේ ගොඩාක් ජනප්‍රිය නැතත් නේද එළකිරි තරම් ජනප්‍රිය නැතත් එළු කිරිත් පාරිභෝගිකයන් අතර ජනප්‍රියතාවයට ඇවිල්ලා තියෙනවා. එතකොට වෙළඳපොලේදී අපිට එළු කිරි ආශ්‍රිත කිරි පිටි වර්ග, ඒ වගේම ජීවාණුහරණය කළ එළකිරි, අපිට බෝතල් වල දාපු එළකිරි, එළු කිරි අපිට දක්නට ලැබෙනවා. ඌරු පාලනයෙන් නම් ප්‍රධාන වශයෙන් අපි කරන්නේ මස් ලබා ගන්න. අතරේ මස් ආශ්‍රිතව අපි හැම්, බේකන්, සොසේජස්, මීට් බෝල්ස්, ලිංගුස් වගේ දේවලුත් අපි නිෂ්පාදනය කරනවා. එහෙනම් මේ නේද ගව පාලනයේ, කුකුළු පාලනයේ, ඉළු පාලනයේ සහ ඌරු පාලනයේ මේව තමයි ලංකාවේ ප්‍රධාන වශයෙන් අපි සත්ත්ව පාලනය යටතේ කතා කරන්නේ. ඉතින් අපි බලමු දරුවනේ මේ සත්ත්ව පාලනයේ තියෙන වැදගත්කම මොනවාද කියලා. නේ සත්ත්ව පාලනය කරන වැදගත්කම වාසි මොනවාද මේකේ? එකක් තමයි ගත්තොත් එහෙම ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරන්න මේ සත්ත්ව පාලනයෙන් ලැබෙන දේවල් අපිට හොඳ ප්‍රභවයක් වෙනවා. සාමාන්‍යයෙන් දෛනිකව පුද්ගලයෙකුට ප්‍රෝටීන ග්‍රෑම් 65ක් විතර අවශ්‍ය වෙනවා. ඒ ග්‍රෑම් 65න් ග්‍රෑම් 14.5ක්ම අපි කියන්නේ සත්ව ප්‍රෝටීන විය යුතුයි. ඉතින් එහෙනම් අපි මේ සත්ව පාලනය සිදු කරලා ලබා ගන්න මස් ආශ්‍රිත නිෂ්පාදන නේද කිරි වර්ග මේ වගේ අපිට පුළුවන් මේ ග්‍රෑම් 15.14.5 අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. ඒ වගේම තමයි සත්ව පාලනයේ නියලීමෙන් ඍජු සහ වක්‍ර රැකියා සැපීමක් සිදු වෙනවා. මේ කෙනෙක් ඒ ආශ්‍රිතව තමන්ගේ ගොවිපලක් පවත්වාගෙන යනවා නම් ඒක ඔහුට ප්‍රධාන ආහාර ආදායම් මාර්ගය වෙනවා වගේම ඔහුගේ රැකියාවද වෙනවා. ඒ වගේම තමයි ඒ ගොවිපලේ ඔහු සේවකයන් විශාල ගණනකට රැකියා අවස්ථා සපයන්නත් පුළුවන්. එහෙනම් රැකියා සැපීම සම්බන්ධයෙන් සත්ව පාලනය වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ සත්ව නිවාස වලින් අපි ඉවත් කරන අතුරුණුව, මල පහ වගේ දේවල් අපිට ඉතා ඉහළ කාබනික පොහොරක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ගොම, කුකුල් පොහොරනේ, ගව මුත්‍රා මේවා අපිට හොඳ කාබනික පොහොරක් ලෙස භාවිතා කරන්න පුළුවන්. දැන් වර්තමානයේදී අපිට රසායනික පොහොර හිඟතාවයක් තියෙනවනේ නේද? අන්න හොඳ විකල්පයක් තමයි මෙන්න මේ කාබනික පොහොර හදාගන්න පුළුවන් මේ ගොවිපල අපද්‍රව්‍ය. ඒ වගේම තමයි සමහරක් භූමි තියෙනවා අපිට වගා කරන්න බෑ, වගා කරලා අපි අත්හැරලා තියෙන ඉඩම් තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ වගා කරලා අපි අත්හැරපු ඉඩම් තියෙනවා, ආන්තික ඉඩම් වගේවා. බෑවුම් සහිත ඉඩම් වෙන්න පුළුවන්. ඒතර මේ වගේ අපිට පුළුවන් සත්ව පාලනය සඳහා අවශ්‍ය තෘණ වගාවන් සිදු කරන්න. එතකොට ඔන්න සත්ව පාලනයට අවශ්‍ය ආහාර එතනින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වර්තමානයේ පවතින මේ බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස අපිට පුළුවන් මේ සත්ව අපද්‍රව්‍ය වලින් ජීවවායු නිෂ්පාදනය කරන්න. විශේෂයෙන් අපේ ගොවිපලේ කටයුතු වලට අවශ්‍ය ශක්තිය ලබා ගන්න අපිට පුළුවන් මේ ජීවවායු නිෂ්පාදනය කරලා ඒ ආශ්‍රිතව ප්‍රයෝජනෙට ගන්න. ඒ වගේම තමයි සත්ව පාලනයේ යෙදෙනව නම් ඒකින් මේ පවුලට පෝෂණයක් ලැබෙනවා, අමතර ආදායමක් ලැබෙනවා. ඒ වගේම තමයි මේ කෘෂිකාර්මික භෝග වගාවන් සිදු කරනකොට ඒ අතුරුඵල තියෙනවනේ. උදාහරණයක් විදිහට අපි කියනවා භෝග අවශේෂ, පිදුරු වගේ දේවල් නේ. ඒතර මේවා අපිට ගිනි තියන්න අවශ්‍ය නැහැ. මේවා අපිට සත්ත්ව පාලනයේදී විශේෂයෙන් ගවයන්ට, එළුවන්ට ආහාරයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. එතකොට අන්නේ කෘෂිකාර්මික අපද්‍රව්‍ය වලටත් විසඳුමක් හම්බෙනවා. ඒ වගේම තමයි මේ සත්ත්ව පාලනයේදී අපිට මේ සතුන්ගේ මස් ලබා ගත්තම ඉතිරි වෙන හම, කුර, ඇට නේ මෙන්න මේවා අපිට වෙනත් කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නත් පුළුවන්. එහෙනම් ඔබට තේරෙනවා ඇති මේ සත්ත්ව පාලනයේ නියැලීමේදී අපිට විශාල වැදගත්කම් රාශියක් හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු වර්තමානයේ සලකනකොට මේ සත්ත්ව පාලනය කොයි වගේ තැනකද තියෙන්නේ කියලා, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ. දැන් පහුගිය අවුරුදු කීපයේ ඔස්සේ අපි සාකච්ඡා කරලා බැලුවොත් ලංකාවේ ඉලකිරි අවශ්‍යතාවයේ ඉන්න වැඩි වෙලා තියෙනවා. ඉලකිරි අවශ්‍යතාවයේ නේද වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි කිරි නිෂ්පාදනයත් ගත්තොත් පැහැදිලිව වැඩිවීමක් දක්නට ලැබෙනවා. නේ ඒ වගේම තමයි ඒ කිරි අවශ්‍යතාවයේ දේශීය වශයෙන් අපිට සපුර ගන්න බැරි වෙන වෙලාවට අපිට පිටරටවල් වලින් ආනයනය කරන්නත් සිද්ධ වෙනවා. විශේෂයෙන් කිරියාශ්‍රිත නිෂ්පාදන නේ කිරිපිටි වර්ග නේ මේ වගේ දේවල් අපිට නේද අවශ්‍යතාවයේ සපුර ගන්න බැරි වුණාම ආනයනය කරන්න වෙනවා. දැන් මේ දිනවලත් ඔබට පේනවා නී තත්ත්වේ නේද? එතකොට ඒ ආනයනය කරන්න අපි විශාල මුදල් ප්‍රමාණයක් වැය කරලා තියෙනවා. ඒ කියන්නේ මේ සත්ත්ව පාලනයේ නේද ඉතා හොඳ විභවයක්. තවදුරටත් මේක හොඳට දියුණු කරන්න පුළුවන් තත්ත්වයක් නේ. එහෙනම් ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපි ගත්තොත් කුකුල් මස් සහ බිත්තර නේ, කුකුල් මස් සහ බිත්තර පරිභෝජනය ගත්තොත් 2013 වර්ෂයේ වන විට ඒක පුද්ගල කුකුල් මස් පරිභෝජනය කිලෝග්‍රෑම් 7.09ක් නේ, ඒක පුද්ගල කුකුල් මස් පරිභෝජනය. ඒක පුද්ගල බිත්තර පරිභෝජනය ගත්තොත් නේද 102ක් මේ 2013 වර්ෂයේට. දැන් අපි කතා කරන මේ 2021 වර්ෂයේ වෙන විට මීට වඩා තව වැඩි වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ සත්ත්ව පාලනය නේද ලංකාවේ ඉතා ඉහළ මට්ටමක අපිට පවත්වාගෙන යන්න පුළුවන්. මොකද හොඳ ඉල්ලුමක් තියෙනවා නේ මේ දත්ත වලින් අපිට පැහැදිලි වෙනවා. හොඳ ඉල්ලුමක් කිරි කිරියාශ්‍රිත නිෂ්පාදන මස් බිත්තර වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. එහෙනම් අපි බලමු ශ්‍රී ලංකාව තුළ මේ සත්ත්ව පාලනය දියුණු කරන්න අපිට පවතින විභවයන් අවස්ථාවන් මොනවාද කියලා. නේ දැන් අපි අර කතා කරා වගේ විශේෂයෙන් අපිට මේ සඳහා වෙළඳපොලේ පාරිභෝගිකයන්ගෙන් හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් දරුවනේ ඉල්ලුමක් නැත්තම් නේද අපි නිෂ්පාදනය කරලා හෝ ආනයනය කරලා වැඩක් නැහැ නේද? දැන් අපිට පේනවා මේ සඳහා වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ ඉල්ලුමක් පැවතීම අපි කියන්නේ හොඳ විභවයක්. මේ තවදුරටත් ඒ කියන්නේ අපිට මේ අවස්ථාවන් අපිට දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ලංකාවේ ගත්තොත් අපි මේ දේශගුණික තත්වයන් ගත්තොත් පොඩි වෙනස්කම් තියෙනවා නේ. එතකොට අපිට ඒ දේශගුණික කලාපවලට පරිසර තත්වවලට ඔරොත්තු දෙන ගව වර්ග, එළු වර්ග, ඒ වගේම මී ගවයින් වගේ සතුන් ලංකාවේ ඉන්නවා. එතකොට අපිට පුළුවන් ඒ සතුන් අභිජනන ක්‍රම මගින් තවදුරටත් වැඩි දියුණු කරලා අපේ ලංකාවේ හැම පැත්තකටම ගැලපෙන සතුන් නිෂ්පාදනය කරගන්න. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ අපි ගත්තොත් එහෙම උසස් නිෂ්පාදන සහිත ගව වර්ග ඇති කිරීමට සුදුසු දේශගුණික තත්ත්වයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි කියන්නේ යුරෝපීය සතුන්, ෆ්‍රීෂියන්, ජර්සි වගේ මේ ඉහළ අස්වැන්නක් කිරි අස්වැන්නක් ලබා දෙන යුරෝපීය සතුන් ඇති කරන්න පුළුවන් අපේ උඩරට කලාපේ. ඒට අවශ්‍ය ශීත දේශගුණික තත්ත්වයන් තියෙනවා. ඒ වගේම තමයි මේ වියලි කලාපේ ගත්තොත් අපේ උෂ්ණත්වය වැඩිනේ. එතකොට අපිට පුළුවන් ඉන්දියන් ආරේ සතුන් මේ පැතිවල ඇති කරන්න. නේ? එතකොට ඒ වගේම තමයි මේ ගවයින්ට, ඉලුවන්ට, බැටළුවන්ට වගේ සතුන්ට අවශ්‍ය තෘණ සපය ගන්න අවශ්‍ය බිම් ලංකාවේ තියෙනවා. තාමත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ කඳුකර ප්‍රදේශවල තියෙන ආන්තික ඉඩම්. නේ? තේ වගා කරලා අත්හැරලා දාපු මේ ආන්තික ඉඩම් අපිට පුළුවන් තෘණ වගා කරන්න. ඊට පස්සේ උඩරට වියලි ප්‍රදේශයේල තියෙන වියලි බිම් පහත් බිම් අපිට යොදා ගන්න පුළුවන් තෘණ වගා කරන්න. විල්ලු නේ ලඳු කැල. ඊට පස්සේ ඉඳ පොල් වගා කරනවා නම් අපිට ඒකේ යටි රෝපණයක් ලෙස තෘණ වගා කරන්න පුළුවන් නේ. ඊතර දැන් මහා මාර්ගයවට තියෙන තීරු සහිත බිම්. ඉතින් මේ තෘණ අපිට සත්ත්ව පාලනයේදී ආහාර ලෙස භාවිත කරන්න පුළුවන් නේ. ඒ වගේම තමයි තව විභවයක් තමයි අපි මේ වගා කරන දෙවියලි කලාපේ ප්‍රධාන වශයෙන් වගා කරන බඩීරිඟු, මුං, කව්පි, සෝය වගේ භෝගවල අස්වැන්න නිලුවට පස්සේ විශාල භෝග අවශේෂ ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඉතින් ඒ ඉතිරි වෙන ප්‍රමාණය ගිනි තියන්නේ නැතුව අපිට පුළුවන් ඒවා සතුන්ට ආහාර ලෙස යොදා ගන්න. නේද? ඒව අපතේ යන දෙයක් නේ. ඉතින් ආහාර ලෙස එතකොට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් සීනි කර්මාන්තේ අතුරුඵලයක් තමයි මොලෑසස් කියන එක. ඊට පස්සේ තෙල් නිස්සාරණය කරපුවාම ඉතිරි වෙනවා අපිට පුන්නක්කු වර්ග. එතකොට ධාන්‍ය නිෂ්පාදනය කරනකොට ධාන්‍ය අඹරුම් ආශ්‍රිතව අපිට අතුරුඵලයක් ලෙස එනවා සහල් නියුණු. ඒ වගේම සුණු සහල් වගේ දේවල්. ඉතින් මේ මොලෑසස් පුන්නක්කු සහල් නියුඩු නේ සුණු සහල් වගේ දේවල් අපිට සත්ත්ව පාලනයේදී යොදා ගන්න පුළුවන් ලාභදායි ආහාර සංගටක වෙනවා. මේ සතුන්ට අවශ්‍ය ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් නේ ශක්ති අවශ්‍යතාවය මේ වගේ අපිට සපුර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ විරකියාවෙන් පෙළෙන පුද්ගලයින් රාශියක් ඉන්නවා. ඒතර අපිට පුළුවන් මේ පුද්ගලින්ට සුදුසු රැකියාවක් මේ සත්ත්ව පාලන කර්මාන්තය ආශ්‍රිතව ඇති කරලා ඔවුන් ඊට යොමු කරන්න. එතකොට විරකියාවට විසඳුමකුත් එනවා ආදායමකුත් ලැබෙනවා. ඊළඟට ගත්තොත් ශ්‍රී ලංකාව පුරාම පැතිරිලා තියෙනවා මේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ශාඛා. එතකොට ඕනෑම කෙනෙකුට තමන්ගේ සත්ත්ව පාලනය ආශ්‍රිත ගැටලු මේ තැන්වලට යොමු කරලා විසඳුම් ලබා ගන්න පුළුවන් නොමිලේ. ඒ වගේම තමයි පශු වෛද්‍ය කාර්යාල ආශ්‍රිතව විශාල ලෙස මේක සැලසුම් සහගතව සිදු කරලා තියෙනවා. නොමිලේ පශු වෛද්‍ය සේවාවන් ඔබට ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි පෞද්ගලිකාංශයේ දක්වන දායකත්වය අතිවිශාලයි. ඔවුන් මේ සත්ත්ව පාලනයට අවශ්‍ය පැටවුන් විශේෂයෙන් කුකුල් පැටවුන් වගේනේ කුකුල් පැටවුන් උපකරණ වර්ග බෙහෙත් වර්ග ආහාර ආදී සියලු දේ සපයනවා. එතකොට මේ වගේ පෞද්ගලිකාංශයේ ඉහළ දායකත්වයක් රාජ්‍යාංශයට ලැබෙනවා කියන්නේ ගොවින්ට ලැබෙනවා කියන්නේ සත්ත්ව පාලනය තවදුරටත් දියුණු කරන්න හොඳ අවස්ථාවක්. ඒ වගේම තමයි විවිධ ණය යෝජනා ක්‍රම තියෙනවා රක්ෂණ ක්‍රම තියෙනවා ඔබ සත්ත්ව පාලනේ නියැලෙනවා නම්. එතකොට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් ඊ ණය ආධාර ඒ වගේම රක්ෂණ ක්‍රම ලබාගෙන ඔබට පුළුවන් ඔබගේ සත්ත්ව පාලන කටයුතු දියුණු කරගන්න. උදාහරණයක් විදිහට මහ බැංකුවෙන් ශ්‍රී ලංකාවේ මහ බැංකුවෙන් 6%ක පොලියක් යටතේ පශු ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඊට පස්සේ කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් පශු රක්ෂණ ප්‍රතිලාභ ලැබෙනවා. ඉතින් මේ වගේ විවිධ ණය අවස්ථා රක්ෂණ අවස්ථා ඔබට තියෙනවා. ඒක නිසා ඔබට බය වෙන්න දෙයක් නැහැ. මේ සත්ත්ව පාලනේ නියැලෙන්න ඔබට හැකියාවක් මේ අස්සේ තියෙනවා. එතකොට අපි බලමු ගොවිපල සතුන් කොහොමද අපි තෝරන්නේ කියලා. නේ විවිධ ගොවිපල සතුන් අපි තෝරන්නේ කොහොමද කියලා. දැන් අපි ප්‍රධාන වශයෙන් ඔබගේ පාඩම් වලට තියෙන ගව පාලනය සහ කුකුල් පාලනය. එතකොට ගොවිපල සතුන් ගත්තම මේ ගව පාලනය කුකුල් පාලනය දෙක ගත්තොත් අපි ඔවුන්ගේ සම්භවය අනුව ඔවුන් වර්ගීකරණයක් කරනවා. සම්භවය කියන්නේ ඔවුන් මුල් උප්පත්තිය සිද්ධ වුණේ කොයි රටේද කියන එක අනුව. ඒ වගේම තමයි ඒ සතුන්ගෙන් ලැබෙන ප්‍රයෝජනය කාර්ය අනුව අපි ඔවුන් වර්ගීකරණයක් කරනවා. දැන් එහෙනම් අපි මුලින්ම බලමු දරුවනේ මේ ගව පාලනයේදී ලංකාව තුල තියෙන තත්ත්වයන් මොනවාද, ඔවුන්ගේ පාලන කටයුතු මොනවාදනේ ඒව අපි කතා බහ කරමු. එතකොට ගවයින් වර්ගීකරණය ගත්තොත් එළ ගවයින් සම්භවය වූ රට අනුව ප්‍රධාන කාණ්ඩ දෙකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි යුරෝපීය එළගව වර්ග සහ ඉන්දීය එළගව වර්ග කියලා. එතකොට ඉන්දීය ගව වර්ග කිව්වම සම්භවයෙන්ම අපිට තේරෙනවා මවුන්ට ඉන්දීය සම්භවයක් තමයි තියෙන්නේ. එතකොට යුරෝපීය සම්භවය අනික් සතුන්ට තියෙනවා. එතකොට මේ එළග මේ ඉන්දීය සහ යුරෝපීය ගව වර්ගීකරණයේදී ඔවුන් සතු වෙනස්කම් ඔබගේ පිටු අංක 125 පැහැදිලිව වින් කරලා තියෙනවා. ඉන්දීය ගවයින් සහ යුරෝපීය ගවයින් අතර තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවාද කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඉන්දීය ගවයින් අපි කියනවා ෆ්‍රීෂියන් අපි මේ සතුන් අපි කියනවා මේ සහිවල් තාර ප්‍රකාර රතු සින්දි මෙන්න මේ වගේ සතුන් තමයි අපිට ඉන්දීය ගව වර්ග ලෙස හඳුනා ගන්න පුළුවන්. මොවුන්ට පුළුවන් වැඩි පරිසර උෂ්ණත්වයකට ඔරොත්තු දෙන්න. ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ පුරා මොවුන් ඇති කරන්න පුළුවන් ඉහළ පරිසර උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න පුළුවන් නිසා. හැබැයි අපි යුරෝපීය ගවයින් ලෙස සලකන ෆ්‍රීෂියන් ජර්සි අයේෂය වගේ සත්තු අපිට ඒ වගේ වැඩි උෂ්ණත්වයකට සහිත පරිසරයක ඇති දෙරි කරන්න බෑ. මොකද ඔවුන්ට ඒ තත්ත්වේ ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉන්දීය සතුන්ගේ ශරීරයේ සාපේක්ෂව කුඩයි, යුරෝපීය සතුන්ගේ ශරීරය ඊට සාපේක්ෂව විශාලයි. ඒවගේම ඉන්දිය සතුන්ගේ පෘෂ්ඨ වර්ග ඵලය වැඩි කරගන්න ඒගොල්ලන්ගේ තැල්ල මොල්ලිය පෙකණි පෙත්ත වගේ අවයවයන් වර්ධනය වෙලා තියෙනවා. එතකොට පෘෂ්ඨ වර්ග ඵලය වැඩි කරගන්න තමයි ඒ වගේ ව්‍යුහ සකස් වෙලා තියෙන්නේ. නමුත් අපි යුරෝපීය ගවයින්ගේ ගත්තොත් ඔවුන්ගේ මේ කැපිලා පේන මොල්ලියක් නැහැ. තැල්ල පෙකණි පෙත්ත වගේ දේවල් වර්ධනය වෙලා නැහැ. ඒ වගේම තමයි ඉන්දියේ සතුන්ගේ ගත්තොත් හැම ශ්වේද ග්‍රන්ථි ප්‍රමාණය වැඩි. ශ්වේද ග්‍රන්ථි ප්‍රමාණය වැඩි. හැබැයි යුරෝපීය ගවයින්ගේ ශ්වේද ග්‍රන්ථි ප්‍රමාණය අඩුයි. ඉන්දිය ගවයාගේ හැම ශරීරයේද ඇලිලා නැහැ. ශරීරේ ඇලිලා නැති නිසා සිල වෙනසුලුයි. නමුත් අපි ගත්තොත් එහෙම යුරෝපීය ගවයන්ගේ හැම ශරීරයේද හොඳින් ඇදිලා තියෙනවා, තද වෙලා. ඒක නිසා හැම සිල වෙන ස්වභාවයක් නැහැ යුරෝපීය ගවයින්ගේ. ඉන්දිය ගවයන් අපි කිව්වා වැඩි උෂ්ණත්වයකට ඔරොත්තු දෙනවනේ. ඒක නිසා ඒ වගේම තමයි ඔවුන් කිනිතුලුණට සහ බාහිර පරපෝෂිතයන්ටත් ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ නේද කිනිතුල්ලන් මැක්කන් වගේ බාහිර පරපෝෂිතයන්ටත් මේ ඉන්දිය ගවය ඔරොත්තු දෙනවා. නමුත් අපි යුරෝපීය ගවයින්ගේ තත්ත්වය බැලුවොත් ඔවුන් කිනිතුලුණට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ වගේම අනිත් බාහිර නේද මැක්ක වගේ බාහිර පරපෝෂිතයන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට යුරෝපීය ගවයින්ට පහසුවෙන් මේ කිනිතුලුණ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉන්දිය ගවයින්ගේ පිරිමි සතුන් අපි බර ඇදීමට භාවිතා කරනවා. ඔවුන් එකට ඔරොත්තු දෙනවා. නමුත් යුරෝපීය පිරිමි සතුන් එහෙම බර අදින්න ගන්න බෑ. ඔවුන් අපි භාවිතා කරන්නේ අභිජනන කාර්ය සඳහා පමණයි. ඒ වගේම ඉන්දිය සතුන් ගත්තොත් ඒ සතුන්ගේ කිරි නිෂ්පාදනය සාපේක්ෂව අඩුයි. යුරෝපීය ගවයින්ගේ විශාල කිරි නිෂ්පාදනයක් තියෙනවා. එතකොට දරුවනේ මේ 125 පිටුවේ තියෙන මේ යුරෝපීය සහ ඉන්දිය ගව වර්ගීකරණයේදී ඔබට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් මේගොල්ලන්ගේ සතු වෙනස්කම්. දැන් ඒ සම්භාව්‍ය අනුමනේ නේද? ඊට පස්සේ අපි බලමු මේ ඉලගවින් ඔවුන්ගේ ලබා ගන්න ප්‍රයෝජනය අනුව කොහොමද වර්ගීකරණය කරන්නේ කියලා. එතකොට මෙතන වර්ගීකරණ ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි කිරි ලබා ගැනීම සඳහා අපි ඇති කරන සතුන් ඉන්න. උදාහරණයක් විදිහට ෆ්‍රීෂියන්, ජර්සි, අයර්ෂය, රතු සින්දි, සහීවාල්, තාර් ප්‍රකාර නේද? මෙතන ඉන්නවා යුරෝපීය සහ ඉන්දිය සතු දෙකල්ලෝ. හැබැයි අපි මේගොල්ලන් ඇති කරන්නේ කිරි ලබා ගැනීම සඳහා. ඒ වගේම තමයි ලංකාවේ නැතත් අපි මේ මස් ලබා ගැනීම සඳහා සතුන් ඇති කරනවා. ඔන්න තව ප්‍රයෝජනයක්. ඒත් යුරෝපීය රටවල විශේෂයෙන් මේක කරනවා. එතකොට ඔවුන් ඇති කරන්නේ හෙරිෆර්ඩ්, බීෆ් මාස්ටර්, ඇංගස් වගේ සතු ඔවුන් මස් ලබා ගැනීමට පාවිච්චි කරනවා. ඒ වගේම තමයි තව ප්‍රයෝජනයක් තමයි ශ්‍රමය සහ බර වැඩ සඳහා භාවිතා කිරීම. එතකොට ගොඩක් වෙලාවට අර ඉන්දිය සතුන් මේකට ඔරොත්තු දෙනවා. කිලාරි, කංගායම්, හරියානා, තාර් ප්‍රකාර නේද මේ වගේ ඉන්දිය ගවයින් බොහෝ වෙලාවට ඔරොත්තු දෙනවා මේ ශ්‍රමය සහ බර වැඩ කරන්න. එතකොට හොඳට මතක තියාගන්න අපේ රටවල්වල අර දෙවෙනි ප්‍රයෝජනේ මස් ලබා ගැනීම සඳහා ගවයින් නැති කරන්නේ නැහැ. එතකොට අපේ ලංකාවේ අපිට ওই හෙරිෆර්ඩ් බීෆ් මාස්ටර් වගේ සත්තු දකින්න නැහැ. හැබැයි අපි ගත්තොත් එහෙම ඇමරිකානු රටවල, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාවනේ, ඕස්ට්‍රේලියාව, යුරෝපීය රටවල් වලනේ ගව මස් පරිභෝජනේ ඉතා වැඩි. එතකොට ඔවුන් ඒ සඳහා වෙනම ගවයින් නැති දෙලි කරනවා. එතකොට ගත්තොත් මේ ඉලගව වරිග ගත්තම ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය කරන්න අපි මේ දේශීය ගවයනුත් භාවිතා කරනවා. අපි කියන්නේ දේශීය ගවයට බටු හරක් කියලා. මේ දේශීය ගවය ප්‍රමාණයෙන් ගොඩක් උඩයි. හැබැයි ලංකාවේ හැම පරිසර තත්වයකටම මේ දේශීය ගවය ඔරොත්තු දෙනවා. ඔය අභිජනන වැඩවලට අපි මේ සත්තු ප්‍රයෝජනෙට ගන්නවා. ඊට පස්සේ ලංකාවේ අපි යුරෝපීය ගවයනුත් ඇති කරනවා. ඉන්දිය ගවයනුත් ඇති කරනවා. ඊට අමතරව අපි දෙමුහුමෙන් සකස් කරගත්ත AM මිසෙට් ඕස්ට්‍රේලියන් මිල්කින් සීබු කියලා කියනවා. AFS ඕස්ට්‍රේලියන් ෆ්‍රීෂියන් සහීවා ඒ වගේ සත්තුත් අපි මේ දෙමුහුන් සතුත් අපි ඇති දෙඩි කිරීමක් කරනවා. ඊළඟට බලන්න මේ දුවේ පුතේ ඔගලගේ 126 පිටුවේ තියෙනවා මේ ගව වර්ගවල පැහැදිලි රූප සටහනුත් සමග විස්තර. දැන් යුරෝපීය ගවයන් ගත්තොත් එහෙම ෆ්‍රීෂියන් ගැනනේ අපි කියන්නේ ෆ්‍රීෂියන් තමයි ලෝකෙත් ඉන්න හොඳම කිරි නිෂ්පාදකය. වැඩිම කිරි ප්‍රමාණයක් දෙන සතු. එතකොට මේ ෆ්‍රීෂියන්ගේ බලන්නකො ශරීර වර්ණය ගත්තම කොයි වගේද කියලානේ. මෙයාගේ ශරීර වර්ණය ගත්තොත් එහෙම සුදු පුල්ලි සහිතයි. මේ කළුයි සුදුයි විතරයි ශරීරයේ තියෙන්නේ. මෙයාගේ සම්භවයේ සිද්ධ වෙලා තියෙන්නේ නෙදර්ලන්තේ. ශරීර ප්‍රමාණය ගොඩක් ලොකුයි. නේ? පිරිමි සතෙක් ගත්තොත් පරිණත පිරිමි සතෙක් කිලෝ 99,000ක් විතර ඉන්නවා. නේ? එතකොට ගැහණු සතෙක් නම් ඊට වඩා බර අඩුයි. කිලෝග්‍රෑම් 550ක් 650ක් වගේ ඉන්නවා. එතකොට මේ ෆ්‍රීෂියන් අපි කියන්නේ ලෝකෙන්නේ හොඳම කිරි නිෂ්පාදකයා කියලා. මේ එක කිරි මුරයකදී මෙයා දෙනවා කිරි ලීටර් 6000ක් 7000ක් විතර. ඒ කියන්නේ පැටවෙක් ප්‍රසූත කරලා එයා කිරි ලබා දෙන කාල සීමා. කිරි මුරයක් කියලා අපි කියනවා. මෙන්න මේ කිරි මුරයකදී එයා දෙනවා සාමාන්‍යයෙන් කිරි ලීටර් 6000ක් 7000ක් විතර. හිතලා බලන්න කොයිතරම් විශාල ප්‍රමාණයක්ද කියලා නේ. එතකොට මේ කිරිවල මේ දේ 3.5ක් 4ක් වගේ අඩංගු වෙනවා. ඉතින් මේ යුරෝපීය ගවයින් වඩාත් සුදුසු ලංකාවේ ගත්තොත් අපි ශීත දේශ ගුණයක් සහිත උඩ රට තෙත් කලාපයට වගේ ප්‍රදේශවලට. එතකොට මේ ෆ්‍රීෂියන් සතුන් අපිට පුළුවන් දෙමුහුන් ගවයින් මේ ලංකාවේ දේශීය ගවයත් එක්ක අභිජනනය කරලා උසස් සතුන් ලබා ගන්න, දෙමුහුන් සතු ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් යුරෝපීය ගවයෙක් තමයි අයෂය කියන වර්ගයේ. අයෂය. එතකොට මෙවුන්ගේ සම්භවයේ සිද්ධ වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය අයෂයර් ප්‍රාන්තේ. ඒතර ශරීර වර්ණය ගත්තොත් රතු දුඹුරු පාටයි. නේ රතු හෝ දුඹුරු පාට කුල්ලි තියෙන වරුසුදු පාට පසුබිමි. එතකොට ෆ්‍රීෂියන්ගෙන් කැපිලා පේන්න අපිට අයෂය වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ශරීර ප්‍රමාණය ගත්තොත් දැන් ෆ්‍රීෂියන්ට වඩා ප්‍රමාණය අඩුයි. බර අඩුයි මේ සත්තුන්. ශරීර ප්‍රමාණය අඩුයි. කිරි නිෂ්පාදනය ගත්තොත් නේද ඒත් ෆ්‍රීෂියන්ට වඩා අඩුයි. අපි කියන්නේ එක කිරි මුරයකදී ලීටර් 4500ක් 6000ක් විතර. ඒ වගේ ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ සතුන් ලංකාවේ අපි කියනවා ඒ ශීත දේශ ගුණයක් සහිත උඩ රට තෙත් කලාපයේදී තමයි හොඳම නිෂ්පාදනයක් ගන්න පුළුවන්. අභිජනනය කරන්නත් හොඳයි. ඊළඟ ජර්සි වගේ සතෙක් ගත්තොත් එහෙම මේ යුරෝපයේ ජර්සි දූපත්තාවට තමයි මේ ජන්මේ ලැබලා තියෙන්නේ. එතකොට මෙයාගේ ශරීර වර්ණය ගත්තොත් ඔබල දැකලා ඇති පුල්ලි නෑ. දුඹුරු හෝ තද පාට තද මේ තඹ පාට වගේ තියෙන. අර කැපිලා පේන අර පුල්ලි පුල්ලි වැටිලා නෑ. එතකොට මේ හොම්බ කළු පාටට තියෙනවා. ශරීර ප්‍රමාණය ගත්තොත් අර ෆ්‍රීෂියන්ට අයෂයට වඩා මේ ජර්සි සතා පොඩ්ඩක් පොඩි. ප්‍රමාණය අඩුයි. හොම්බ කළු පාටයි හැබැයි. හරි? ඒ වගේම තමයි බර අඩුයි. පිරිමි සතෙක් ගැහෙන සතෙක් ගත්තොත් බර අඩුයි අර සතුන්ට සාපේක්ෂව. මේ සතුන්ගේ මේ අං උල් වෙලා ඉදිරියට නෙරලා තියෙනවා. ඒ වගේම තමයි එක කිරි මුරයකදී මේගොල්ලන් කිරි ලීටර් 4000ක 4500ක් වගේ ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය කරන්නේ. පැහැදිලි? එතකොට ෆ්‍රීෂියන්, අයෂය සහ ජර්සි මේ සතුන් ලංකාවේ යුරෝපීය ගව වර්ග විදිහට අපි ඇතිදෙඩි කරනවා. ඊළඟට අපි යමු ඉන්දිය ගව වර්ග මොනවාද කියලා මේ ලංකාවේ ඇතිදෙඩි කරනවා. එතකොට සහීවාල් කියලා අපිට හම්බ වෙනවා සතෙක් මේ පකිස්තානයේ සම්භවයේ වෙච්ච සතෙක්. එතකොට එයාගේ ශරීර වර්ණය ගත්තොත් එහෙම රතු දුඹුරු පාටයි. ඒ වගේම තමයි බර ගත්තොත් පිරිමි සතෙක් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 500ක් 600ක් විතර බර ප්‍රමාණයක් ඉන්නවා. ගැහෙන සතෙක් නම් කිලෝග්‍රෑම් 400ක් 450ක් වගේ බර ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේගොල්ලන් එක කිරි මුරයකදී මේ සහීවාල් කිරි ලීටර් 2000ක් 2500ක් වගේ තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ ජර්සිටත් වඩා අඩුයිනේ නේද? කිරි ලීටර් 2000 2500ක් වගේ ප්‍රමාණයක්. කිරිවල මේද ප්‍රතිශතය 4.5ක් වගේ වෙනවා. ඒතර මේ යුරෝ ඉන්දිය ගවයින් ඒක නිසා මොවුන්ගේ අර කැපිලා පේන්න මොල්ලිය, තැල්ල, පෙකණි පෙත්ත වගේ දේවල් දක්නට ලැබෙනවා. ඒතර මේගොල්ලන්ට අර ඉහළ පරිසර උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න පුළුවන්. ඒක නිසා මේගොල්ලන්ට ඒ වගේම තමයි රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවකුත් තියෙනවා. ඇතර ලංකාවේ ගත්තොත් අපි මැදරට නේ වියලි කලාපේ මැදරට පහත රට වගේ ප්‍රදේශවලට මේ සත්තු ගොඩක් ගැලපෙනවා. රතු සින්දි උන තවත් ඉන්දිය වර්ගයේ ගවයෙක්. ඒතර මෙයාගේ සම්භවයේ සිද්ධ වෙලා තියෙන්නේ පකිස්තානයේ කරච්චි ප්‍රදේශයේ ආශ්‍රිතව. ඒතර ශරීර වර්ණය ගත්තොත් අර වගේමයි රතු දුඹුරු පාටක් තියෙනවා. නේ? එතකොට මොවුන් අපිට මේ කිරි ශ්‍රමය ලබා ගන්න ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ ද්විකාර්යය. කිරි ලබා ගන්නත් පුළුවන් ශ්‍රමය ලබා ගන්නත් පුළුවන්. එතකොට එක කිරි මුරයකදී මේ ගැහණු සතෙක් සාමාන්‍ය කිරි ලීටර් 2000ක් විතර නිෂ්පාදනය කරනවා. එතකොට අර වගේම තමයි සහීවාල් වගේම මෙයාටත් තියෙනවා විශාල මුල්ලියක්, පෙකණි පෙත්ත ඒව විදිනවා. කම් විශාලයි. එතකොට ලංකාවේ වියලි කලාපේ ඇතිකරන මේ සහිවාල් වගේම රතු සින්දි වගේ සතුනුත් ගැලපෙනවා. ඊළඟට ගත්තු දේශීය ගවයක්. නේ දේශීය ගවයක් ඉදින් සම්භවයේ ලංකාවෙම තමයි. අපි සාමාන්‍යයෙන් බටු හරක කියලා තමයි සාමාන්‍ය ව්‍යවහාරයේදී මෙයව හඳුන්වන්නේ. එතකොට ලංකාවේ පුරාමනේ ලංකාවේ හැම ප්‍රදේශයකම මේ බටු හරක දක්නට ලැබෙනවා. හරි? එතකොට වියලි කලාපේ ස්වභාවික තෘණභූමි ආශ්‍රිතව මේගොල්ලන් වැඩි වශයෙන් අපිට දක්නට ලැබෙනවා. මෙයාට පුළුවන් හොඳ කටුක පරිසර තත්ත්වවලට ඔරොත්තු දෙන්න. يعني කොයිතරම් පහසුකම් අඩු වුණත් ඒ අඩු පහසුකම් තත්ත්වය යටතේ පවා හොඳින් වර්ධනය වීමේ හැකියාවක් මේ බටු හරකට තියෙනවා. එතකොට ශරීර වර්ණය ගත්තොත් එහෙම කළු පාට, රතු පාට, දුඹුරු පාට වගේ තියෙනවා. සමහරකට සුදු පාට පුල්ලිත් දක්නට ලැබෙනවා. එතකොට මේ පිරිමි සතෙක් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 200-300ක් වගේ, ගැහැණු සතෙක් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 150-300ක් වගේ ප්‍රමාණයක්. බලන්න කොයිතරම් පොඩිද කියලා නේද? එතකොට එක කිරි මුරයකදී කිරි ලීටර් 600-700ක් විතර. එතකොට බලන්නකො දැන් අපිට ෆ්‍රීෂියන් කිරි ලීටර් 6000-7000ක් කියලා අපි කිව්වා. මෙයා 600-700ක්. කොයිතරම් අඩු කිරි නිෂ්පාදනයක්ද මෙයා ලබා දෙන්නේ? නේ? එතකොට මෙයා කිරි ගන්න ඇති කරන්න පුළුවන් නේ? එයා මාස් ලබා ගන්නත් ඕනනම් පුළුවන්. ඊට පස්සේ බර අදින්න පුළුවන්. සීසෑම වගේ කටයුතු වලට යොදා ගන්න පුළුවන් නේද? මේ හැම දෙයකටම යොදා ගන්න පුළුවන්. ඒතර විශේෂත්වය තමයි උසස් වර්ගයක් එක්ක මෙයාව අභිජනනය කරන්නත් පුළුවන්. අභිජනනය කරලා අපිට දෙමුහුන් සත්තු හදා ගන්නත් පුළුවන්. පැහැදිලි? එතකොට මීට අමතරව ලංකාවේ අපි දැනට ඇති කරන දෙමුහුන් වර්ගයක් තමයි AM ඉසෙඩ් කියන්නේ. ඕස්ට්‍රේලියන් මිල්කින් සීබු කියන එක. එතකොට මෙයා නේද මේ ජර්සි සමග සහිවල් සින්දු වගේ වර්ගයක් තමයි අභිජනනය කරලා තියෙන්නේ. නේ ජර්සි ජර්සි කියන්නේ යුරෝපීය වර්ගයක්. සහිවල් හෝ රතු සින්දු කිව්වොත් එහෙම ඉන්දිය වර්ගයක්. ඒතර මේ දෙකක් අතර මුහුමක් සිදු කරලා තමයි ඕස්ට්‍රේලියන් මිල්කින් සීබු AM ඉසෙඩ් කියන සතා අපි හදාගෙන තියෙන්නේ. එතකොට එක කිරි මුරයකදී මෙයා කිරි ලීටර 3000ක් විතර නිෂ්පාදනය කරනවා. එතකොට මෙයාට මේ තැල්ලක් තියෙනවානේ. ඒ වගේම සිනිදු හමක් තියෙනවා. දැන් අර වර්ග දෙක එකතුවක් නෙමෙයි තියෙන්නේ නේද? එතකොට ලංකාවේ වියලි කලාපයට, මැද රටට, ඊට පස්සේ පහත රට තෙත් කලාපයට, පොල් ත්‍රිකෝණයට වගේ විවිධ ප්‍රදේශවලට මේ AM ඉසෙඩ් කියන සතුන් අපිට ඇති කරන්න පුළුවන්. දැන් දරුවනි අපි ඔය කතා කරේ එළගව වර්ගන ගැන. ඒ වගේම තියෙනවා අපිට මීගව වර්ගත්. එතකොට ශ්‍රී ලංකාවේ මේ අපි කිරි නිෂ්පාදනය කිරීම සඳහා අපි ඇති කරන්නේ ඉන්දිය සම්භවයක් සහිත මීගව වර්ග. එතකොට අපිට ඊට අමතරව අපිට දේශීය මීගවයක් ඉන්නවා. විදේශීය මීගවෙනුත් ඉන්නවා. අපි කියන මූරා, සූර්ති, නිලි රවි වගේ වර්ගත් අපිට ඇති දෙරි කරනවා. ඒතරේ සම්භවය අනුව දේශීය සහ විදේශීය. ඒ වගේම තමයි ලබා ගන්නා ප්‍රයෝජනය අනුවත් කිරි ලබා ගන්න අපි ඇති කරන මීගවෙන් ඉන්නවා. මූරා, සූර්ති, නිලි රවි වගේ කට්ටිය. ඒ වගේම තමයි ශ්‍රමය ලබා ගන්න, කිරි ලබා ගන්න දෙකටම ඇති කරන වර්ගات ඉන්නවා දේශීය මීගවය වගේ සතුන්. හරි? එතකොට ඔබගේ පිටු අංක 129 තිනවා මේ මූරා, සූර්ති, නිලි රවි වගේ සත්තු පිළිබඳව. එතකොට විශේෂත්වය තමයි දරුවනේ එළ කිරි වලට වඩා මී කිරි වල මේද ප්‍රතිශතය වැඩි. ඔබට අධ්‍යයනය කරොත් පෙනේ ගොඩක් වෙලාවට 7.5 නේද? ඒ වගේ මේද ප්‍රතිශතයක් මී කිරිවල තියෙනවා. එළ කිරිවල අපිට තිබ්බේ 4.5ක් 3ක් නේද? ඒ වගේ ප්‍රමාණයක් තමයි. පැහැදිලි? එහෙනම් අපි බලමු දැන් ලංකාවේ මේ ගව පාලනය සඳහා තියෙන කලාප මොනවාද කියලා. ප්‍රදේශ ගව පාලන කලාපයි, ඒ වගේම ඒ සඳහා නිර්දේශිත ගව වර්ගයි කවුරුන්ද කියලා. දැන් අපි ගව වර්ග දන්නවනේ නේ? එතකොට මේ කොයි කොයි පාලන කලාපවලටද මේ ගවයින් ගැලපෙන්නේ කියලා අපි බලමු. එතකොට අපේ ලංකාවේ තියෙන මේ මුහුදු මට්ටමත් එක්ක තියෙන දුරත් එක ගත්තම ප්‍රධාන වශයෙන් උෂ්ණත්වය වෙනස් වෙනවා. ඊට අමතරව වර්ෂාපතනයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය වගේ දේවලුත් වෙනස් වෙනවා. එතකොට මේ සත්ව සලකා බලලා අපි ගව පාලනය සඳහා විශේෂිත කලාප 6ක් හඳුනගෙන තියෙනවා. එතකොට මේක හඳුනගෙන තියෙන්නේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවම. එතකොට මේ අපි බලමු මේ සත්ත්ව පාලන කලාප 6 මොනවද කියලා. උඩරට කලාපය. මෙදරට කලාපය, පහතරට තෙත් කලාපය, පහතරට වියලි කලාපය, පොල් ත්‍රිකෝණය සහ යාපන අර්ධද්වීපය. දැන් ඔබ පටලව ගන්න එපා. ඔබේ දේශගුණී පාඩමේ තියෙනවා ප්‍රධාන දේශගුණික කලාප, කෘෂි දේශගුණික කලාප තියෙනවා. දැන් ඒවත් එක මේක පටලව ගන්න බෑ. මේ තියෙන්නේ අපිට සත්ව පාලන කලාප. හරි, එහෙනම් අපි බලමු මේ උඩරට කලාපය පිළිබඳව පොඩ්ඩක්. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1000කට වඩා උසින්ගඩි ප්‍රදේශයක් තමයි මේ උඩරට කලාපය කියලා අපි කියන්නේ. ඒතර සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේ ගත්තොත් එහෙම ඔබ දන්නවා මුහුදු මට්ටමින් ඉහළට යන්න යන්න පරිසර උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට මේ උඩරට කලාපේ සාමාන්‍යයෙන් අපි කියන සෙල්සියස් අංශක 10ක් 24ක් වගේ උෂ්ණත්වයක් පවතිනවා. ඒතර වාර්ෂික වර්ෂාපතනය ගත්තොත් මිලිමීටර 2000කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා. හරි, ආර්ද්‍රතාවයේ 58 ඉඳලා 75ක් විතර දක්වා විහිදෙන්න පුළුවන්. එතකොට මේ ශීත දේශගුණයට රොතු දෙන ෆ්‍රීෂියන් ජර්සි ආයේෂය වගේ නේද 100%ක් පිරිසිදු ගව වර්ග අපිට මේ උඩරට කලාපයේ ඇති කරන්න පුළුවන්. නේ 100%ක් පිරිසිදු රුධිරය සහිත යුරෝපීය ගවයින් අපිට උඩරට කලාපයේ ඇති කරන්න පුළුවන්. එතකොට මෙදරට කලාපයේ ගත්තොත් දැන් උච්චත්වය වෙනස් වෙනවා. මීටර 300 ඉඳලා 1000 දක්වා මෙදරට කලාපයේ ඇති වෙන්නේ. එතකොට පරිසර උෂ්ණත්වය දැන් වැඩි. සෙල්සියස් අංශක 28ක් 31ක් වගේ වෙනවා. වාර්ෂික වර්ෂාපතනයත් අඩු වෙලා තිනවා මිලිමීටර 1800 2500ක් වගේ තත්ත්ව තියෙන්න පුළුවන්. එතකොට මේ මෙදරට කලාපයට අපිට ජර්සි අයේෂය වගේ පිරිසිදු යුරෝපීය ගව වර්ග ඇති කරන්න පුළුවන්. හැබැයි සූක්ෂම ක්‍රමයේ යටතේ. ඒ කියන්නේ නිවාසයක් තුල, සම්පූර්ණ නිවාසයක් තුලම ඇති කරන්න පුළුවන් නේද? ජර්සි අයේෂය වගේ සතු. අඩසියුම් ක්‍රමයට අපිට ඇති කරනව නම් ඒමිසෙට් ඒෆිස් වගේ සතුන් ඇති කරන්න පුළුවන්. ඊළඟට යනවා අපි පහතරට තෙත් කලාපයට. එතන දැන් මුහුදු මට්ටමේ ඉඳලා උස මීටර 300ට වඩා අඩුයි. අඩු ප්‍රදේශයක් තමයි මේ පහතරට තෙත් කලාපය කියන්නේ. හැබැයි වර්ෂාපතනය ගත්තොත් මිලිමීටර 2500ට වඩා වැඩි. ඒතර පරිසර උෂ්ණත්වය ගත්තම සෙල්සියස් අංශක 24ක් 35ක් වගේ තියෙන ආර්ද්‍රතාවය වැඩි ප්‍රදේශයක් 75ක් 80ක් වගේ සාපේක්ෂ ආර්ද්‍රතාවයක් සහිත ප්‍රදේශ. එතකොට මේ පහතරට තෙත් කලාපයට සූක්ෂම ක්‍රමයේ යටතේ අපිට ජර්සි වගේ සතුන් ඇති කරන්න පුළුවන්. හැබැයි අපි ඇති කරනවා නම් ඒමිසෙට් ඒෆ්එස් වගේ සතුන් දෙමුහුන් වර්ග අපිට ඇති කරන්න වෙන්නේ නේද? මේ ප්‍රදේශවල මේ 50ක් වගේ යුරෝපීය ගවයින් තියෙන සතුන් විතරයි. නේද? මොකද පහතරට තෙත් කලාප කියන්නේ දැන් ටික කුෂ්ණත්වයේ වැඩි. එතකොට අපිට ඒ වගේම තමයි ඉන්දිය සතුන් ගත්තොත් පහසුවෙන් ඇති දෙරි කරන්න පුළුවන් නිදැල්ලේ. ඒ කියන්නේ සහීවාල්, රතු සින්දි, තාර් ප්‍රකාර වගේ සතුන් නිදැල්ලේ ඇති කරන්න පුළුවන්. දැන් පහතරට වියරි කලාපයට අපි එනවා. හැබැයි මුහුදු මට්ටමේ ඉඳලා උස මීටර 300ට වඩා අඩු ප්‍රදේශ තමයි. එතකොට උෂ්ණත්වය ගත්තම දැන් තව ටිකක් වැඩි වෙලා සෙල්සියස් අංශක 31ක් 32ක් වගේ වෙලා තියෙනවා. වාර්ෂික වර්ෂාපතනයත් අඩු වෙලා තියෙනවා. මිලිමීටර 1878ක් වගේ. එතකොට මේ ආර්ද්‍රතාවය හැබැයි තාම වැඩි. ඉතින් එතකොට මේ ප්‍රදේශවල අපිට රතු සින්දි, සහීවාල් වගේ ඉන්දිය සතුන් හොඳට ඇතිදරි කරන්න පුළුවන් නිදැල්ලි. හැබැයි අපි යුරෝපීය ගව වර්ගවල දෙමුහුන් වර්ග ඒමිසෙඩ් ඒෆිසෙඩ් වගේ සතුන් අපි ඇතිදරි කරනවා නම් නේද අඩසියුම් ක්‍රමයේ යටතේ තමයි ඇතිදරි කරන්න වෙන්නේ. හරි, අපිට ඕනි නම් යුරෝපීය සතුන් ඇතිකරන්න. එහෙනම් මොකද වෙන්නේ 75% යුරෝපීය රුධිරයේ සහිත ජර්සි වගේ සතුන් අපිට ඇති කරන්න පුළුවන් සූක්ෂම ක්‍රමයේ යටතේ. පැහැදිලි? ඒතර මේ පැතිවල නිර්දේශ කරලා නැහැ ෆ්‍රීෂියන් අයෂය වගේ සතුන්. නේද? ජර්සි සතුන් උනත් ඇති කරන්නේ අපි කියන්නේ 75% ජර්සි රුධිරයේ සහිත සතුන් තමයි ඇති කරන්න වෙන්නේ. ඊළඟට පොල් ත්‍රිකෝණය ගත්තොත් ගවපාලනයට හරි විශේෂයි. නේ? කොළඹ කුරුණෑගල හලාවත තුන යා කරලා තමයි අපි පොල් ත්‍රිකෝණය හදාගෙන තියෙන්නේ. එතකොට මුහුදු මට්ටමේ ඉඳලා මීටර 450ක් දක්වා උස ප්‍රදේශ මේකට අයිති වෙලා තියෙනවා. ඒතර වාර්ෂික වර්ෂාපතනය ගත්තොත් එහෙම මිලිමීටර 1200ක් 4000ක් අතර ප්‍රමාණය මේක විහිදලා තියෙනවා. එතකොට මේ ප්‍රදේශයේ සූක්ෂම ක්‍රමයේ යටතේ අපි ඇතිදරි කරනවා නම් 75% 100%ක්ම යුරෝපීය රුධිරයේ සහිත ජර්සි සතුන් ඇති කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න සූක්ෂම ක්‍රමයේ යටතේ. එද අඩසියුම් ක්‍රමයට අපි ඇති කරනවා නම් අර දෙමුහුන් සතු අපිට ඇති කරන්න පුළුවන්. ඒ වගේම රතු සින්දි, සහීවාල් වගේ සතුන් ඉන්දිය ගවයින් නම් අපිට නිදැල්ලි ඇති දෙඩි කරන්න පුළුවන්. තව අවසාන වශයෙන් අපි බලමු මේ යාපන අර්ධද්වීපය. මේ යාපන අර්ධද්වීපයේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 450ට වඩා උස් ප්‍රදේශයක තියෙනවා. එතකොට වර්ෂාපතනයේ මීටර් මිලිමීටර් 1000ක් 1500ක් වගේ වාර්ෂික වර්ෂාපතනයක් තියෙනවා. ඒතර මෙම ප්‍රදේශයේ රාත්‍රි කාලයේදී උෂ්ණත්වය ඉතා අඩු වෙනවා. පහතට එනේ හින්දා මොකද වෙන්නේ? අපිට ෆ්‍රීෂියන් වගේ යුරෝපීය ගවයන් නැති කරන්නත් හැකියාවක් තියෙනවා. හැබැයි සූක්ෂම ක්‍රමයේ යටතේ. ෆ්‍රීෂියන් වගේ සතු. හැබැයි අපිට රතු සින්දි සහිවල් තාර් ප්‍රකාර වගේ සතුන් නම් නිදැල්ලේ හොඳින් ඇති දෙඩි කරන්න පුළුවන්. පැහැදිලි? එහෙනම් අපි අදට අපේ පාඩම අවසන් කරනවා. අපි සත්ත්ව පාලනයේ ඉතා වැදගත් කොටසක් තමයි මේ සාකච්ඡා කරේ ආරම්භක කොටස. අපි ඊළඟ පාඩමෙන් දරුවනේ ඔබගේ මේ සත්ත්ව පාලනයේ ඉතිරි කොටස අපි සාකච්ඡා කරමු. එහෙනම් දරුව සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් මම පාඩම මෙතනින් අවසන් කරනවා. ඔබ සැමට ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවපුතේ, අද දවසේ කෘෂි හා ආහාර තාක්ෂණය 10 ශ්‍රේණියේ දුවදරුවන්ට පාඩම කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේ භාග්‍ය නිශ්ශංක ගුරු මෑණියන්.